සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
අංගුත්තර සත්තක නිපාතේ ධම්මඤ්ඤෝ සූත්‍රය සත්තහි වික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙයෝ හෝති පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස භික්ෂූනි ධර්ම සතකින් සමන්නාගත වූ භික්ෂුව ආහුනෙයවේ ආහුති සංඛ්‍යාත දානය පිළිගැනීමට සුදුසු වූ පුද්ගලයෙකු වෙයි. දුර සිට ගෙන උද්දෙන දානය, එහෙම නැත්නම් අමුත්තන් පිණිස විශේෂයෙන් පිළියෙල කරපු දානය පිළිගැනීමට සුදුසු පුද්ගලයෙකු වෙයි. යම්කිසි දෙයක් පතාගෙන යම්කිසි දෙයක් ලබා ගැනීමේ අදහසින් පූජා කරන ඒ පූජා භාණ්ඩය පිළිගැනීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. ඕනෑම පුද්ගලයෙකුට, මේ ලෝකේ ඉන්න සාමාන්‍ය පුද්ගලයෙකුට විතරක් නෙමෙයි, මහා සිටුවරයෙකුට, එහෙම නැත්නම් රජ කෙනෙකුට පවා අත් දෙක ඔසවලා එකතු කරලා වඳින්න තරම් සුදුසු පුද්ගලෙ වෙයි. ලෝකයාට අති උතුම් වූ පුණ්‍ය ශ්‍රේත්‍රයක් වෙයි. එන මේ ආකාරයට සංඝ ගුණ සහිත වන්නේ ධර්ම සතකින් සමන්විත වුණහම කියලා දේශනා කරනවා. භාගතුන් වහන්සේ ආහුනෙය පාහුනෙය ආදී ගුණයන්ගෙන් යුක්ත වීමට දක්වන එක්තරා ක්‍රමයක්. මෙවැනි ක්‍රම බොහෝ ගණනක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. යම්කිසි භික්ෂුවකට මේ ධර්ම හතක් තමන් කෙරෙහි දකින්න පුළුවන් නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්, තමන් ලෝකයට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් බවට පත් වුණා කියලා. ඉද භික්කවේ භික්ඛු ධම්මඤ්ඤුච්ඡ හෝති. මෙහි භික්ෂූනි, මේ භික්ෂුව ධර්මය දන්නේත් වෙයි. අත්ථඤ්ඤුච්ඡ, ඒ කියන්නේ අර්ථය දන්නේත් වෙයි, අට කතාව දන්නේත් වෙයි. අත්ථඤ්ඤුච්ඡ, අත්ථඤ්ඤුච්ඡ කියලා කියන්නේ තමාව දන්නේත් වෙයි. මත්ථඤ්ඤුච්ඡ කියලා කියන්නේ මාත්‍රය දැනගන්නේත් වෙයි. කාලඤ්ඤුච්ඡ, සුදුසු කාලය දැනගන්නේත් වෙයි. පරිසඤ්ඤුච්ඡ, මේ පිරිස් ඒ පිළිබඳව දැනගත යුතු දේ දැනගත්තා වෙයි. පුද්ගල පරෝ වරඤ්ඤුච්ඡ, ඒ පුද්ගලයා පිළිබඳ දැනගත යුතු කාරණා දන්නේත් වෙයි. කතංච වික්ඛවේ භික්ඛු ධම්මඤ්ඤු හෝති. කෙසේද භික්ෂූනි, මේ භික්ෂුව ධර්මය දන්නා කෙනෙක් බවට පත්වන්නේ? ඉද වික්ඛවේ භික්ඛු ධම්මං ජානාති. මෙහි භික්ෂූනි, භික්ෂුව ධර්මය දැනගනි. සුත්තං ගෙයං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිමුත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං උබතෝ විභංගය ඛන්දකය පරිවාරය ආදී ග්‍රන්ථත් සූත්‍ර නමින් හැඳින්වෙන කොටස් සූත්‍ර නමින් සඝාතක සූත්‍ර ගෙය්‍ය නමිනුත් විශේෂයෙන් සංයුත්ත නිකායේ සඝාතක වර්ගයේ අභිධර්ම පිටකය ඇතුළු අන්‍ය අංග 8ට සංග්‍රහ නොවන කොටස් ව්‍යාකරණ ලෙසටත් ධම්මපද තේරගාථා තේරීගාථා ආදී ධාතාවලින් සමන්විත කොටස් ගාථා නමින් සතුටින් කරන ලද ප්‍රකාශයන් සහිත කුද්දක නිකායේ සංග්‍රහ වෙන උදාන පාළිය උදාන නමිනුත් භාගතුන් වහන්සේ මෙසේ වදාළසේක යන නිදාණයෙන් පටන්ගත් සංගීතකාරක මහතෙරුන් වහන්සේලා මෙසේ නිදාන තබන්නට තීරණය කරන ලද කොටස කුද්දක නිකායේ ඉති උත්තක නමිනුත් අපන්නක ජාතක ආදී 550 ජාතකයේ ජාතක නමිනුත් අච්චරියම් භන්තේ අභූතං යනුවෙන් දේශනා කරන ලද අසුරක් ගහන්න තරම් වටිනවා නැත්තම් පෙර නොවූ විරුදයක් අභූතං කියලා කියන්නේ පෙර නොවූ විරුදයක් අච්චරියම් කියලා කියන්නේ මෙහෙම අසුරක් ගහන්න වටිනවා ඒ කියන්නේ ඒක දැක්කම මේ තරමට ප්‍රීතියක් ඇති වෙනවා විශ්මයක් ගෙන දෙනවා අන්නේ ධර්ම අභූත ධම්ම නමිනුත් සතුට සහිතව ඥානය සහිතව ප්‍රශ්න අහලා විසඳන කොටස වේදල්ල නමිනුත් හඳුන්වනවා මේ සඳහන් කරන්නේ මුළු ත්‍රිපිටක ධර්මයම 84,000ක් ධර්මස්කන්ධය දන්නවා නම් තමයි මෙන්න මේ කාරණේට එළවෙන්න පුළුවන් නොචේ භික්ඛවේ භික්ඛු ධම්මං ජානෙය ඉදින් භික්ෂූනි ඒ භික්ෂුව නවාංග සාස්සු ශාසනය නම් වූ ඒ ධර්මයේ දන්නේ නැත්නම් නයිධ ධම්මඤ්ඤෝති උච්චය ධම්මඤ්ඤු කියන්න බෑ හොට යස්මාචකෝ භික්ඛවේ භික්ඛු ධම්මං ජානාති යම් හේකින් භික්ෂූනි ඒ භික්ෂුව ධර්මය දන්නවා නම් සුත්තං ගෙයියං වෙයියාකරණං ගාථං උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං යනුවෙන් ඒ නවාංග සාස්සු ශාසනේ දන්නවා නම් තස්මා ධම්මඤ්ඤූති උච්චති එම නිසා ඔහුට ධම්මඤ්ඤුයයි කියනු ලැබේ ඉති ධම්මඤ්ඤු මෙසේ ධර්මයේ දන්නේත් වෙයි අත්තඤ්ඤුච කතං හෝති අර්ථය දන්නා භික්ෂුවක් බවට පත්වන්නේ කෙසේද ඉද භික්ඛවේ භික්ඛු මේ භික්ෂූනි ඒ භික්ෂුව තස්ස තස්සේව භාසිතස්ස අත්තං ජානාති මේ තැන්වල ඒ භාෂ්‍යාගේ අර්ථය යම් යම් වචනයක් පාලියේ කියනවනම් පිටකත්‍රයේ කියනවනම් එහි අර්ථය දන්නවා අයං ඉමස්ස භාසිතස්ස අත්තෝ අයං ඉමස්ස භාසිතස්ස අත්තෝති මෙයයි මේ වචනේ තේරුම මෙයයි මේ වචනේ තේරුම කියලා ත්‍රිපිටකයේ කොහෙන් ගත්තත් වචනයක් හවුවොත් කියන්න පුළුවන් වෙනවා නෝචේ භික්ඛවේ භික්ඛු තස්ස තස්සේව භාසිතස්ස අත්තං ජානෙය ඉදින් භික්ෂූනි ඒ භික්ෂුව දන්නේ නැත්තම් මෙයයි මේ වචනේ අර්ථය මෙයයි මේ වචනේ අර්ථය යනුවෙන් දන්නේ නැත්තම් නයිධ අත්තඤ්ඤූති උච්චය අත්තඤ්ඤුයයි නොකියනු ලැබේ නොකිය යුතුයි යස්මාච කෝ භික්ඛවේ භික්ඛු තස්ස තස්සේව භාසිතස්ස අත්තං ජානාති යම් හේකින් භික්ෂූනි ඒ භික්ෂුව ඒ වචනයන්ගේ ඒ භාසිතයන්ගේ අර්ථය දන්නවා නම් අයං ඉමස්ස භාසිතස්ස අත්තෝ අයං ඉමස්ස භාසිතස්ස අත්තෝ යනුවෙන් මෙයයි මේ භාසිතයාගේ අර්ථය මෙයයි මේ වචනයාගේ අර්ථය කියලා දන්නවා නම් තස්මා අත්තඤ්ඤූති උච්චති එම නිසා අත්තඤ්ඤුයයි කිය හැකිය කියනු ලැබේ ඉති ධම්මඤ්ඤු අත්තඤ්ඤු දැන් බලන්න මෙතන විශේෂයක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි අද කාලේ කාරණා හතක් කිව්වොත් අතරින් පතර කාරණා ඉගෙන ගන්නවා. නමුත් භාගතුන් වහන්සේගේ මේ දේශනා රටාවේ කවදාකවත් අතරින් පතර ඉගෙන ගැනීමක් සඳහන් කරන්නේ නැහැ. දැන් මෙසේ අතඤ්ඤූ වෙයි කියලා සඳහන් කරන්නේ නැහැ. මෙතන කියන්නේ මෙසේ ධම්මඤ්ඤූත් වෙයි අතඤ්ඤූත් වෙයි. එතකොට මේ ධර්මය දන්නේ නැතුව අර්ථය දන්න කෙනා ගැන භාගතුන් වහන්සේ සැලකීමක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මුල සිට ක්‍රමානුකූලව හැදෑරීම භාගතුන් වහන්සේ අපිට නිර්දේශ කරන බව මේ මනාකොට වැටහෙනවා. දැන් සමහර තැනක භාගතුන් වහන්සේ භික්ෂුව සද්ධාවන්තත්වෙයි සීලවන්තත්වයේ කියලා කියනවා. ඒ කාරණා කියන සමතය දන්නවා, අධිපරඤ්ඤා ධම්ම විපස්සනාව දන්නවා කියලා කියනවා. නමුත් කොයි වෙලාවත් සමතය නිකන් කියන්නේ නැහැ. සීලය නිකන් කියන්නේ නැහැ. සද්ධාවන්තත්වෙයි සීලවන්තත්වෙයි සද්ධාව නැතුව සීලයක් නැහැ. ඒ මොකද ඒකමයි කාරණාව. මොකද අපිට මේ සීලය මේ තරම්ම රකින්න ඕනේ කියලා බාගතුන් වහන්සේමයි දේශනා කරන්නේ. අපිට ඥාණයෙන් තේරෙන්නේ නැහැ තව මෙච්චර කාලයක් සීලය රැකගහම ඇති. මේ සීලය සම්පූර්ණ කරාම ඇති කියලා කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ. නිවනට යන කෙනාට තේරෙන්නේ නැහැ. ඒ සියල්ල බාගතුන් වහන්සේම අවබෝධ කරනවා. ඒ නිසා බාගතුන් වහන්සේ සද්ධාවන්තත්වෙයි සීලවන්තත්වෙයි කියන මිසක් භික්ෂුව සීලවන්ත වෙයි කියලා නිකන් කියන්නේ. ඒ වගේ තැන්වලින් අපිට වැටහෙන විදිය තමයි බාගතුන් වහන්සේ මේ ක්‍රමානුකූල ඉගෙන ගැනීම වර්ණනා කළා කියන කාරණේ. අත්තඤ්ඤූච්ච කතං හෝති. තමාව දන්නේ කොහොමද? කලින් සඳහන් කරේ අත්තඤ්ඤෝ අර්ථය දැනගන්න පිළිබඳ. ඒ කියන්නේ මුලින්ම පිටකය, ඊට පස්සේ අට කතාව. ඉන්පසුව තමාව දැනගන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු අත්තානං ජානාති. මේ භික්ෂුනි භික්ෂුව තමාව දැනගනි. එත්තකෝම්මි සද්ධාය. මෙපමණ සද්ධාවකින් සීලේන සීලයකින් සුතේන ධර්ම ශ්‍රවණයකින් ඡාගේන මෙපමණ අතහැරීමකින් දන්දීමකින් පඤ්ඤාය පටිභාණේනාති ප්‍රඥාවකින් ක්ෂණික වැටහීමකින් තමන්ව සමන්විතයි කියලා තමා අඳුර ගන්නවා. නොචේ භික්ඛවේ භික්ඛු අත්තානං ජානෙය. භික්ෂූනි ඒ භික්ෂුව තමාව දන්නේ නැත්තම් එත්තකෝමි සද්ධාය සීලේන සුතේන ඡාගේන පඤ්ඤාය පටිභාණේනාති. මෙපමණක් සද්ධාවෙන් සීලෙන් සුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ක්ෂණික වැටහීමෙන් තමන් සමන්විතයි, කොමනක් ගුණ තමන් කෙරෙහි විද්‍යමානයි කියලා ඒ භික්ෂුව දන්නේ නැත්නම් නෛධ අත්තඤ්ඤූති උච්චය. ඔහුට මෙහි අත්තඤ්ඤෝ තමාව දන්නවා යයි නොකියුන් ලැබේ. යස්මාච කෝ භික්ඛවේ භික්ඛු අත්තානං ජානාති. යම් හේකින් භික්ෂූනි ඒ භික්ෂුව තමාව දන්නවා නම් එත්තකෝම්හි සද්ධාය සීලේන සුතේන ඡාගේන පඤ්ඤාය පටිභාණේනාති. මෙපමණක් සද්ධාවෙන් සීලෙන් සුතේන් ඡාගේන් ප්‍රඥාවෙන් පටිභාණෙන් තමන් සමන්විතයි කියලා තස්මා අත්තඤ්ඤූ උච්චති. එම නිසා අත්තඤ්ඤූ යයි කියන ලැබේ. මෙසේ ඉති ධම්මඤ්ඤු අත්තඤ්ඤු අත්තඤ්ඤු. මෙසේ පාලිය දන්නේත් වෙයි, අට කතාව දන්නේත් වෙයි, තමාව දන්නේත් වෙයි. ඒ පිළිවෙල බෞතුන් වහන්සේ ඒ ආකාරයට වර්ණනා කරනවා. මේ කාරණාව විස්තර වශයෙන් බෞතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සමහර සූත්‍රයක දේශනා කරනවා. අනංගන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පුද්ගලයෝ හතර දෙනෙක් ගැන දේශනා කරනවා. එතනදි සඳහන් කරන්නේ සමහර පුද්ගලෙක් ඉන්නවා අල්ප වූ කෙලෙස් තියෙන්නේ. නමුත් තමන්ට තියෙන ක්ලේශය අඳුරන්නේ නැහැ. තමන් හරියට තමන්ට තියෙන කෙලෙස් නැති කෙලෙස් දන්නේ නැත්නම් බලාපොරොත්තු වෙන්න ඕනලු පස්සේ කාලෙක වැඩි වෙන්නත් පුළුවන් කියලා. සමහර පුද්ගලෙක් අල්ප වූ කෙලෙස් තියුණාම තමන්ට මේ ප්‍රමාණක් නැහැ මේ ප්‍රමාණක් තියෙනවා කියලා දන්නවලු බලාපොරොත්තු වෙන්න ඕනලු පස්සේ කාලෙක ඒ ඉතුරු ටිකක් නැති කරගනී කියලා. සමහර කෙනෙක් බොහෝ කෙලෙස් තියෙනවා. නමුත් තමන්ට බොහෝ කෙලෙස් තියෙනවා කියලා දන්නවා. තමන්ට මෙපමණ කෙලෙස් මේ තරම් පොඩි ප්‍රමාණයක් නැහැ මෙතරම් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා දන්නවා. අන්න එහෙනම් කැමති වෙන්න පුළුවන් පස්සේ කාලෙක ඒ කෙලෙස් ටික නැති කරගනී කියලා. සමහර පුද්ගලයෙක්ට බොහෝ කෙලෙස් තියෙනවා නමුත් ඒ තියෙන කෙලෙස් ටිකවත් නැති කෙලෙස් ටිකවත් දන්නේ නැහැ. එහෙනම් පස්සේ කාලෙක බලාපොරොත්තු වෙන්න පුළුවන් කෙලෙස් වලින්ම වැහිලා යයි කියලා. අපිට පැරණි භික්ෂුන් වහන්සේලා ලියපු ග්‍රන්ථවලින් හේම් පිටකේතර ඥානසී හාමුදුරුවෝම ලියලා තියෙනවා ඉස්සර රහතන් වහන්සේටත් කෙලෙස් ඇති වෙන්න පුළුවන් කියලා. මේක මහායාන මතයක්. ඒක ඔප්පු කරන්න දක්වලා තියෙන්නේ මේ අනංගන සූත්‍රයේ. අනංගන සූත්‍රයේ එහෙම දෙයක් කියවෙන්නේ නැහැ. මොකද අංගන අංගන කියලා තියෙන්නේ දැඩි කෙලෙස් වලට මිසක් පොඩි කෙලෙස් වලට නෙමෙයි. එතකොට කෙලෙස් අඩු පුද්ගලෙක් කියලා එතන සඳහන් කරලා තියෙන රහතන් වහන්සේට නෙමෙයි. ඒක හොඳටම පැහැදිලිව පේනවා මුගලන් හාමුදුරුව අහනවා සාරිපුත්තන් වහන්සේගෙන් අහන්න මම මතක හැටියට. අංගන අංගන කියලා කියන්නේ මොනවද කියලා. ඉන්පසු අංගන කියන ඒවා විශේෂයෙන් විස්තර කරනවා. අංගන යනු දැඩි කෙලෙස් වලට නමක් කියලා විස්තර කරනවා. ඒකෙන් පැටලෙන්නේ නැහැ කොහොමඩක්වත්. නමුත් සමහර තැනකදී යම් කිසි කාරණාවක් හින්දා අපිට තේරුම් ගන්න බෑ ඇයි ඒ කාරණාව කියලා. හිතන්න තියෙන එකම දේ පිම්මදි හින්දා වෙන්නේ නැති කියලා. මොකද යම් කිසි දෙයක් අපිට මේ ත්‍රිපිටකේ තේරෙන්නේ නැත්නම් අපිටම පිම්මදි. නැතුව භාගතුන් වහන්සේට වැරදුනත් නෙමේ, රහතන් වහන්සේලාට වැරදුනත් නෙමේ, අපිටම තමයි පිම්මදීලා තියෙන්නේ. ඒ කාරණේදී ඒ වගේ පැටලිලි සහගත මතවාද දැන් දශක කීපයකට කලින් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් පොදු ලක්ෂණයක් තමයි විශ්වවිද්‍යාල හරහාම ඒවා ඉස්මතු වීම. ඒවා ගොඩක් විට පාරම්පරික ආචාර මත ගරු කරන ත්‍රිපිටකයට ගරු කරන ස්වාමීන් වහන්සේලා අතින් කවදාක්වත් ඒ වගේ විවිධ මත ඉස්මතු වෙලා නැහැ. ත්‍රිපිටකයට අට කතාවට ගරු කරනවා නම් පැටලීමක් ඇති වෙලාම නැහැ. සුළුසුළු තේරුම් ගැනීමට අපහසුතාවෙන් තියෙනවා. නමුත් ඒ මාර්ගයට බාධාක් වෙන තරම් කිසිම තැනක සඳහන් වෙලා නැහැ. සමහර වෙලාවට ඇලපිල්ලක් නිසාත් පැටලුමක් ඇති වෙනවා. අපිට ඉස්සරහදී එකක් හම්බෙයි. ඒ නිසා විමසිල්ලෙන් බැලුවොත් පැටලුමක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි මගේ අදහස තියෙන්නේ. මත්තං යූච කතං හෝති. කෙසේනම් මාත්‍රය දැනගත් පුද්ගලෙක් වන්නේද? ඉද භික්ඛවේ භික්ඛු මත්තං ඥානාති. මෙහි භික්ෂූනි භික්ෂුව මාත්‍රය දැනගනි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරණ පටිග්ගහනාය. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලානපච්ච බේසජ්ජ සහ මේ පිරිකර යනුවෙන් සිව්පසේ සඳහන් කරලා තියෙනවා. මෙහි අටකතාවේ සඳහන් වෙන්නේ කොපමණ ප්‍රමාණයක් පිළිගත යුතුද, කොපමණ ප්‍රමාණයක් පරිභෝග කළ යුතුද, කොපමණ ප්‍රමාණයක් සෙවිය යුතුද, කොපමණ ප්‍රමාණයක් තමන් අන් භික්ෂූන් කෙරෙහි බෙදා හැරිය යුතුද කියන කාරණාව දැනගන්න ඕන කියලා අටකතාවේ විශේෂයෙන් සඳහන් වෙනවා. පටිග්ගහන පරිභෝජන පරියේෂණ විසජ්ජනේසු මත්තං ඥානාති යනුවෙන් මෙතන සඳහන් වෙන්නේ නෝචේ භික්කවේ භික්කු මත්තං ඥානෙය. මේ පිළිබඳව විශේෂ විස්තරයක් තියෙනවා රත විනීත සූත්‍ර අට කතාවේ. යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය කියලා සන්තෝෂ තුනක් තියෙන්න ඕනි කියලා සන්තුට්ටි කතා කියන අට කතාවේ තියෙන්නේ. එතන ලොකු විස්තරයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මෙතන කෙටියෙන් කියලා තියෙන්නේ මේ විදියට ඒ භික්ෂුව දන්නේ නැත්නම් මොන ප්‍රමාණයද සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලානපත්ත බෙහෙත් පිළිකර පිළිගැනීම සහ පරිහරණය කිරීම ආදී ප්‍රමාණයන් දන්නේ නැත්නම් මත්තඤ්ඤයයි ඔහුට නොකිය හැකි. මාත්‍රය දන්නවා කියලා කියන්න බෑ. යස්මාචකෝ භික්කවේ භික්ඛු මත්තං ජානාති. යම් හේකින් භික්ෂූනි භික්ෂුව මාත්‍රය දැනගනීද? චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්ච බෙහෙසජ්ජ පරික්ඛාරාණං පටිග්ගහනාය. මේ සිවුරු පිඬු සේනාසන ගිලානපත්ත බෙහෙත් පිළිකර පිළිගැනීම පිණිස තස්මා මත්තඤ්ඤූති උච්චති. එහෙයින් ඔහුට මත්තඤ්ඤූ යනුවෙන් කියන ලැබේ. ඉති ධම්මඤ්ඤූ අත්තඤ්ඤූ අත්තඤ්ඤූ මත්තඤ්ඤූ. මෙසේ ධර්මය දන්නේත් වෙයි, අර්ථය දන්නේත් වෙයි, තමාව දන්නේත් වෙයි, මාත්‍රය දන්නේත් වෙයි. කාලඤ්ඤූච කතං හෝති. කෙසේනම් කාලය දැනගනීද? ඉද භික්කවේ භික්ඛු කාලං ජානාති. මෙහි භික්ෂූනි භික්ෂුව කාලය දැනගනී. අයං කාලෝ උද්දේශස්ස, අයං කාලෝ පරිපුච්ඡාය, අයං කාලෝ යෝගස්ස, අයං කාලෝ පටිසල්ලානායාති. අයං කාලෝ උද්දේශස්ස, මෙයයි ඉගෙන ගැනීමට කාලය. අයං කාලෝ පරිපුච්ඡාය, මේ සැකහැර දැන ගැනීමට ප්‍රශ්න කිරිය යුතු කාලය. අයං කාලෝ යෝගස්ස, මෙය යෙදීමට කාලය. ඒ කියන්නේ නිවන පිණිස හිත මෙහෙයවීමට කාලය. අයං කාලෝ පටිසල්ලානායාති, මෙය විවේකයෙන් භාවනානුයෝගීව විවේකයෙන් වාසය කිරීමට කාලය. අට කතාවේ සඳහන් වෙනවා වික්ත ප්‍රතිබල භික්ෂුවක් නම් සම්බාධ රහිතනම් උද්දේශය අවුරුදු 5ක් ඉගෙන ගත යුතුයි, පරිපුච්ඡාව අවුරුදු 10ක් කළ යුතුයි. එතකොට අවුරුදු 15ක් ඉගෙන ගන්න ඕනේ, සැකහැර දැන ගන්න ඕනේ. ඉන්පසුව යෝග කාලයයි, යෝගයේ යෙදී යුතුමයි වගේ තමයි ඊට පස්සේ කියලා තියෙන්නේ. එතකොට සම්බාධ සහිතනම් නැත්තම් ඒ භික්ෂුව එතරම්ම ප්‍රඥාතික තීක්ෂණ ප්‍රඥා සහිත පුද්ගලෙක් නෙමෙයි නම් උද්දේශය අවුරුදු 10ක් ඉගෙනගෙන පරිපුච්ඡාව අවුරුදු 20ක් කරන්න ඕනේ. එතකොට අවුරුදු 30ක් මේ ඉගෙන ගැනීම සඳහා වෙන් කළ යුතුයි. තතෝ පරං යෝගස්ස කාල. ඉන්පසුව යෝගයේ පිණිස කාලයයි කියලා සඳහන් කරනවා. මේ ආකාරයට ඉන්පසුව වුණත් මේ වෙලාවක් දවසේ යෝගයේ පිණිස යොදන්න ඕනේ කියන එක දැනගන්න ඕනේ. මේ තියෙන තත්ත පංචවස්සානි උද්දේශස්ස කාලෝ දස පරිපුච්ඡාය ඉති අති සම්බාධං අතික්ක පඤ්ඤස්ස තාවතා කාලේන තීරේතුම් අසක්කුණෙයත්තා දසවස්සානි උද්දේශස්ස කාලෝ වීසති පරිපුච්ඡාය තතෝ පරං යෝගේ කම්මං කාතබ්බං. මේ විදිහට ඉන්පසුව යෝගේහි යෙදිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. මෙසේ මේ භික්ෂුව දන්නේ නැත්නම් මේ ඉගෙන ගැනීමේ කාලය කියලා, මේ ප්‍රශ්න ඇසීමේ කාලය, සකහර දැන ගැනීමේ කාලය කියලා දන්නේ නැත්නම්, මෙය හිත දියුණු කිරීමට යෙදෙන කාලය කියලා දන්නේ නැත්නම්, මෙය විවේකයෙන් වාසය කරන කාලය කියලා දන්නේ නැත්නම්, ඔහුට කාලඤ්ඤූයයි නොකිය යුතුයි. යම් හේකින් භික්ෂූනි ඒ භික්ෂුව කාලය දන්නවා නම් මෙය ඉගෙන ගැනීමේ කාලය, මෙය ප්‍රශ්න ඇසීමේ කාලය, මේ යෝගේහි යෙදීමේ කාලය සහ ප්‍රතිසල්ලාණයට එමු නැත්තම් විවේක වාසය කිරීමට මේ කාලයයි කියලා දන්නවනම් තස්මා කාලඤ්ඤූති උච්චති. මෙහෙන් කාලඤ්ඤූයයි කියන ලැබේ. ඉති ධම්මඤ්ඤූ අත්ථඤ්ඤූ අත්ඤ්ඤූ මත්ඤ්ඤූ කාලඤ්ඤූ. මෙසේ ධර්මය දන්නේත්වේ, අර්ථය දන්නේත්වේ, තමා දන්නේත්වේ, සිව්පසේ පිළිබඳ මාත්‍රය දන්නේත්වේ, සුදුසු දෙයට සුදුසු කාලය දන්නේත් වේ. පරිසඤ්ඤූච කතං හෝති, පිරිස දැනගැනීම කෙසේ වේද? ඉද භික්කවේ භික්ඛු පරිසංජානාති අයං කත්ත්‍ය පරිසං. මේ භික්ෂුනි භික්ෂුව පිරිස දැනගනි. මේ ක්ෂත්‍රීය පිරිස, කවුද ක්ෂත්‍රීය පිරිස කියලා කියන්නේ? ක්ෂත්‍රීය පිරිස කියලා කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා නොඑක් ශිල්ප ශාස්ත්‍ර හදාරන, විශේෂයෙන් සතන් ශිල්ප හදාරන. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් එක ජීවිතයකදී ළමා කාලයකදී ඉගෙන ගන්න තමන්ට රැකියාවට අවශ්‍ය ප්‍රමාණයක් විතරයි. නමුත් රාජකුමාරයෙක් ගත්තාම රටේ තියෙන සියලුම රැකියා ඉගෙන ගන්න ඕන. හරිනම් මොකද නැත්තම් රට පාලනය කරන්න බෑ කියන හැමෝටම රැවටෙන්න වෙනවා. ඒ නිසා දැන් මැටි වැඩ කරන්නේ කොහොමද, ගඩොල් වැඩ කරන්නේ කොහොමද, යනාදි වශයෙන් මූර්ති ශිල්පය කොහොමද, සංගීතය කොහොමද, හැමදේම ඉගෙන ගන්න ඕනේ. ධනු ශිල්ප, කඩු ශිල්ප විතරක් නෙමෙයි, ආර්ථික විද්‍යාව කොහොමද, ගණිතය කොහොමද, යනාදි වශයෙන් සියල්ල ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ පුද්ගලයා විශේෂයෙන් සුදුසුකමක් ලබනවා රට පාලනය කරන්න. නමුත් මේ ක්ෂත්‍රීය පිරිස උපතින්ම ආණ්ඩු බල සහිතයි, ස්වභාවයෙන් සාහසිකයි, ඒ කියන්නේ හිතුමනාපයක් කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ ක්ෂත්‍රීය පිරිසක් මැදට යන කෙනෙක් ජීවිතය අතහැරලා වගේ යන්නේ. මොකද හැම වචනයක්ම ගැලපෙන්න කියන්න ඕනේ. ගැලපෙන්නේ නැති වෙන්න කිව්වොත් කොයි වෙලේ කන කපනවද, නහය කපනවද, අත කපනවද, බෙල්ල කපනවද කියලා දන්නේ නැහැ. නඩු කියන්න කෙනෙකුත් නැහැ. සාධාරණ අසාධාරණ හොයන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා ක්ෂත්‍රීය පිරිසට විශේෂයෙන් ඉලවෙන්න ඕනේ. ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට විශේෂයෙන් බලපානවා. නමුත් යම් ප්‍රමාණයකට භික්ෂුන් වහන්සේ නමකට බලපානවා. අන්න ඒ වගේ තමයි ක්ෂත්‍රීය පිරිස. ක්ෂත්‍රීය පිරිස ළඟට ගිහාම කොහොමද ඉඳ ගන්න ඕනේ, කොහොමද කතා කරන්න ඕනේ, කොහොමද හිට ගන්න ඕනේ, මොනවද කතා කරන්න ඕනේ, එනාදී දේවල් දැන ගන්න ඕනේ. බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න වැඩිම ශිල්ප ශාස්ත්‍ර, කලා යන ත්‍රිවිධ ක්ෂේත්‍රයන් ආවරණය වෙන්න ඉගෙනගෙන තියෙන පිරිස. සාමාන්‍ය හැම බ්‍රාහ්මණයෙක්ම හැමදේම ඉගෙන ගත්තේ නැති වුණාට සියල්ල දත් බ්‍රාහ්මණයෙක් කියලා කිව්වාම ඒ කාලේ තියෙන සියලුම දේ දන්නවා. ඒ තරම්ම ඔවුන්ට හැකියාවක් තිබිලා තියෙනවා. දැන් අද කාලේ නම් අපි මහාචාර්යවරයෙක් කියලා කිව්වහම දන්නේ එක විෂයක් විතරයි. නැත්තම් විෂයන් ඕනනම් දෙකක් දනි වැඩිම වුණොත්. නමුත් ඒ දවස්වල හිටපු ඒ බ්‍රාහ්මණයන්ට සියලුම දේ අවබෝධ කරගන්න තරම් ශක්තිය තිබිලා තියෙනවා. සියලුම දේ ධාරණය කරගන්න තරම් ශක්තිය තිබිලා තියෙනවා. අපි සම්මුඛ පරීක්ෂණයකට ගියත් බොහොම බයෙන් යන්නේ. තමඩරි පොඩ්ඩක් දන්නවා කියලා හිතුනොත් අපි පොඩ්ඩක් බය තමයි එතෙන්ට ගමන් කරන්නේ. එතකොට මෙවැනි සියලුම දේ දන්න බ්‍රාහ්මණයෝ විශාල පිරිසක් ඉන්න තැනකට යනකොට මේ දන්නවා කියලා කියන්නේ මන්ත්‍ර හිටන් දන්නවා. ඒ දවස්වල තිබ්බ හැම જાතියක්ම ඔකේ දන්න. මොනව කරනවද කියලා හිතාගන්න අමාරුයි. මොන වගේ දෙයක් වෙයිද කියලා හිතාගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ වගේ බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ රජවරුත් ගෞරව කරනවා. රජවරු වෙනම දන් දෙන්න කැප වෙලා වෙනම ගම් ප්‍රදේශ පවරලා, එහි ආදායම් පවරලා, ඒ වගේ විශේෂයෙන් රජවරුත් ගෞරව කරන පිරිසක්. ඒ නිසා බ්‍රාහ්මණ පිරිස අඳුර ගන්නම ඕන. ගෘහපති පිරිස කියලා කියන්නේ ප්‍රදේශයක්ම තමන්ට අයිති. එතකොට නොඑක් අමුණු යන්ත්‍ර බැඳපු වැව් තමන් සතුයි. ලක්ෂ ගණන් ජනතාව තමන් යටතේ වැඩ කරනවා. රජුගේ අනුමැතිය සහිත පෞද්ගලික හමුදාවක් ගෘහපතින්ට තියෙනවා, සිටුවරුන්ට තියෙනවා. මොකද තමන්ට විශාල ධනස්කන්ධයක් තියෙනවා, ඒ නිසා ආරක්ෂා කරගන්න සේනාවකුත් අවශ්‍යයි. විශේෂයෙන් වෙළඳාම් කිරීම, ණය දීම ආදී ගනුදෙනුවල නියැලලා ඉන්නවා රජුගේ විශේෂ හිතවතුන්. ඒ නිසා ගෘහපතියොත් ඒ ප්‍රදේශයේ රජවරු වගේ තමයි. ශ්‍රමණ පිරිස කිව්වහම විශේෂයෙන් රකින්න ලද සිල් තියෙනවා, වැඩි ධ්‍යාන තියෙනවා, විඤ්ඤා තියෙනවා, මහා ප්‍රඥාවක් තියෙනවා, මහා ගුණයක් තියෙනවා. එවැනි ශ්‍රමණ පිරිසක් මැදටත් තේජස් සහිතව එළමෙන්න ලේසියෙන් කෙනෙකුට බෑ කියලා කියලා තියෙනවා. බෞද්ධ උන්වහන්සේ සීලයේ ආනිසංස දේශනා කරන්නේ මේ සිව්වනක් පිරිස මැදට තේජස් සහිතව මකු නොවි හිස බිමට හරවගන්න නැතුව බොහොම තේජස් සහිතව එළමෙන්න පුළුවන්, බය නැතුව එළමෙන්න පුළුවන් කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරලා තියෙන සීලයේ ආනිසංසයක් හැටියට. නැත්තම් දානයේ ආනිසංසයක් හැටියට. ඒ වගේ මේ පිරිස දැන ගැනීමත් විශේෂයි. නැත්තම් දැන් අපිට බ්‍රාහ්මණයෝ කියලා කිව්වහම පොඩි කාලේ නම් හිතෙන්නේ මේ රවුල වවන් හිටපු පිරිසක් වෙන්නේ නැති කියලා. මොකද එහෙමනි අදහසක් තමයි අපිට දීලා තියෙන්නේ. නමුත් දැන් බැලුවාම අපේ මහාචාර්යවරුන්ටත් වඩා ඉගෙනගත්ත පිරිසක් බ්‍රාහ්මණයෝ කියලා තියෙනවා. එහි මෙසේ එළඹිය යුතුයි. තත් ඒවං උපසංකමිතබ්බං. ඒවං ඨාතබ්බං. මෙසේ සිටගෙන සිටිය යුතුයි. ඒවං කත්තබ්බං. මෙසේ දේවල් කළ යුතුයි. ඒවං නිසීදිතබ්බං. මෙසේ හිඳගත යුතුයි. ඒවං භාසිතබ්බං. මෙසේ කතා කළ යුතුයි. ඒවං තුන්හි භවිතබ්බං. මෙසේ නිශ්ශබ්දව සිටිය යුතුයි. ඒ කියන්නේ කතා කරන්න වෙලාවක් දැනගන්න ඕනේ. කතා කරන දේවලු දැනගන්න ඕනේ. යම්කිසි නොගැලපෙන දෙයක් තියෙනවා නම් නිශ්ශබ්ද වෙන්න දැනගන්නත් ඕනේ. මේ ආකාරයට ඒ භික්ෂුව දන්නේ නැත්නම් මේ ක්ෂත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, සමන පිරිස කියලා ඒ පිරිස මැදට මෙසේ එළඹිය යුතුයි, සිටගෙන සිටිය යුතුයි, මේ දේවල් කළ යුතුයි, මෙසේ හිඳගත යුතුයි, මෙසේ කතා කළ යුතුයි, මෙසේ නිශ්ශබ්ද විය යුතුයි කියලා නයිධ පරිසඤ්ඤූති උච්චය. මෙහි ඔහුට පරිසඤ්ඤූයයි නොකිය යුතුයි. යස්මාචකෝ භික්කවේ භික්ඛු පරිසංජානාති. යම් හේකින් භික්ෂූනි මේ භික්ෂුව පිරිස දන්නවාද? අයං කත්ථ්‍ය පරිසා, අයං බ්‍රාහ්මණ පරිසා, අයං ගහපති පරිසා, අයං සමන පරිසා. මේ ක්ෂත්‍රිය පිරිසයි, මේ බ්‍රාහ්මණ පිරිසයි, මේ ගෘහපති පිරිසයි, මේ ශ්‍රමණ පිරිසයි. තත් ඒවං උපසංකමිතබ්බං, ඒවං ඨාතබ්බං, ඒවං කත්තබ්බං, ඒවං නිසීදිතබ්බං, ඒවං භාසිතබ්බං, ඒවං තුන්හි භවිතබ්බන්ති. මෙසේ එළඹිය යුතුයි, සිටගෙන සිටිය යුතුයි, මෙසේ කළ යුතුයි, මෙසේ හිඳගත යුතුයි, මෙසේ කතා කළ යුතුයි, මෙසේ නිශ්ශබ්ද විය යුතුයි. තස්මා පරිසඤ්ඤූති උච්චති. එම නිසා පරිසඤ්ඤූ යනුවෙන් කියනු ලැබේ. ඉති ධම්මඤ්ඤෝ අත්ථඤ්ඤෝ අත්ථඤ්ඤෝ මත්ථඤ්ඤෝ කාලඤ්ඤෝ පරිසඤ්ඤෝ. මෙසේ ධර්මය දන්නේත් වෙයි, අට කතාව දන්නේත් වෙයි, තමාව දන්නේත් වෙයි, පිළිගත යුතු සිව්පසේ පිළිබඳ මාත්‍රය දන්නේත් වෙයි, සුදුසු කාලය දන්නේත් වෙයි, පිරිස් දන්නේත් වෙයි. පුද්ගල පරෝ වරඤ්ඤූච කතං හෝති. කෙසේනම් පුද්ගලයන් පිළිබඳ ආත්පසින් දැනගන්නේද? නැත්තම් පුද්ගලයා පිළිබඳ උසස් පහක් බව කෙසේනම් දැනගන්නේද? ඉද භික්කවේ භික්ඛුනෝ ද්වේයේන පුද්ගලා විදිතා හොಂತಿ. මේ භික්ෂුව පුද්ගලයෝ පිළිබඳ දෙවිදියක් හොඳින් දන්නේ වෙයි. ද්වේ පුද්ගලා, පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒකෝ අරියාණං දස්සන කාමෝ. කෙනෙක් ආර්යයන් වහන්සේලා දකින්න කැමති. ඒකෝ අරියාණං න දස්සන කාමෝ. තව කෙනෙක් ආර්යයන් වහන්සේලා දකින්න කැමති නෑ. ඉවායම් පුද්ගලෝ අරියාණං න දස්සන කාමෝ. ඒවංසෝ තේනංගේන ගාරහ්‍යෝ. යම් පුද්ගලයෙක් ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැත්නම් ඒ අංගයෙන් ඔහුට ගැරහිය යුතුයි. හැම කාරණයකම නෙමෙයි, ඒ අංගයෙන් පමණයි. ඒ කාරණේ සම්බන්ධයෙන් ඔහුට නින්දා කරන්න පුළුවන්, ගරහන්න පුළුවන්. ඒ පුද්ගලයා ඒ ආකාරයෙන් පහත්. යායම් පුද්ගලෝ අරියාණං දස්සන කාමෝ. යම් පුද්ගලයෙක් ආර්යෝ දකින්න කැමතිද? ඒවංසෝ තේනංගේන පාසංසෝ. මෙසේ ඔහු ඒ අංගයෙන් ප්‍රශංසා කළ යුතුයි. එතකොට මේ ආර්යයන් වහන්සේලා දකින්න එන්න කැමති නැහැ කියලා එක පුද්ගලයෙකුට ගරහන්නත්, තව පුද්ගලයෙකුට දකින්න කැමතියි කියලා ප්‍රශංසා කරන්නත් පුළුවන්. ද්වේ පුද්ගලා අරියාණං දස්සන කාමා. දකින්න කැමති පුද්ගලයෝ දෙවිදිහක් ඉන්නවා. ඒකෝ සද්ධම්මං සෝතුකාමෝ. දැන් අපිට පන්සලට සමහරු එන්නේ නැහැ. පන්සලට සමහරු එනවා කියන කාරණාව මුලින් කියන්නේ. ආවත් සමහරු තියෙන පොඩි පොඩි වැඩ කරලා යනවා මිසක් ධර්මය අහන්න සිතුවිල්ලක් නැහැ. පැහැදිලිව මේ වගේ පුද්ගලයෝ දකින්න ලැබෙන. අන්න ඒ කාරණේ කෙනෙක් ධර්මය අහන්න කැමති, තව කෙනෙක් ධර්මය අහන්න කැමති නැහැ. යම් පුද්ගලයෙක් ධර්මය අහන්න කැමති නැත්නම් ඒ අංගයෙන් ඔහුට දැරිය යුතුයි. ඔබ පන්සලට ආවා කියලා ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරා කියලා ඔබ ධර්මය අහන්නේ නැහැ. ඒ නිසා ඔබට එයින් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. ධර්මය ඇසීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔහුට ඒ කරුණින් ගරහන්න පුළුවන්. යායම් පුද්ගලෝ සද්ධම්මං සෝතුකාමෝ, යම් පුද්ගලෙක් සද්ධර්මය අහන්න කැමතිද මෙන්න මෙසේ ඒ අංගයෙන් නොහුට ප්‍රශංසා කරන්න පුළුවන්. ඉන්පසුව කියනවා මේ සද්ධර්මය අහන්න කැමති පුද්ගලයෝ අතර පුද්ගල ભેදයක් තියෙනවා. පුද්ගලෝ දෙදෙනෙක් ඉන්නවා. ද්වේ පුද්ගලා සද්ධම්මං සෝතුකාමෝ. පුද්ගලෝ දෙදෙනෙක් සද්ධර්මය අසන්න කැමති. ඒකෝ ඕහිත සෝතෝ ධම්මං සුනාති. කෙනෙක් කන් යොමු කරමින් ධර්මය අහනවා. ඒකෝ අනෝහිත සෝතෝ ධම්මං සුනාති. කෙනෙක් කන් යොමු කරන්නේ නැතුව වටපිට බලමින් වෙන සිතුවිලි සිතමින් ධර්මය ශ්‍රවණය කරන්න ඉඳගෙන ඉන්නවා. යම් පුද්ගලයෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් කන් යොමු කරන්නේ නැතුව ඒ අංගයෙන් ඔහුට ගැරහිය යුතුයි. යම් පුද්ගලයෙක් කන් යොමු කරලා ධර්මය අහනවාද ඒ අංගයෙන් ඔහුට ප්‍රශංසා කළ යුතුයි. ධර්මය කන් යොමු කරලා අහන පුද්ගලයෝ අතරත් පුද්ගලෝ දෙදෙනෙක් ඉන්නවා. ද්වේ පුද්ගලා ඕහිත සෝතා ධම්මං සුනන්ති. පුද්ගලෝ දෙන්නේ කන් යොමු කරලා ධර්මය අහනවා. ඒකෝ සුත්වා ධම්මං ධාරේති. එක්කෙනෙක් අහලා ඒ ධර්මය මතක තබා ගන්නවා. ඒකෝ සුත්වා ධම්මං න ධාරේති. කෙනෙක් ධර්මය අහලා ඒ මතක තබා ගන්නේ. යම් පුද්ගලයෙක් ධර්මය දරන්නේ නැත්නම් ඒ අංගයෙන් ඔහුට ගරිහිය හැකි. යම් පුද්ගලයෙක් ධර්මය අහලා දරනවා නම් ඒ අංගයෙන් ඔහුට ප්‍රශංසා කරන්න පුළුවන්, ප්‍රශංසා කළ යුතුයි. ධර්මය අහලා මතක තබා ගන්න පුද්ගලයෝ අතරත් දෙදෙනෙක් ඉන්නවා. ද්වේ පුද්ගලා සුත්වා ධම්මං ධාරින්ති. ඒකෝ දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. දැන් මේ සෝතානදත් සූත්‍රේ මේ හතරවෙනි කොටසට එන්නේ මනසානුපෙක්ඛිතා කියන එක. එතකොට කෙනෙක් තමන් මතක තබාගත් ධර්මයේ වචනෙන් වචනේ අර්ථය විශේෂයෙන් පරීක්ෂා කරනවා. උපපරික්ඛති. එතකොට ඒකෝ දතානං ධම්මානං අත්තං න උපපරික්ඛති. කෙනෙක් තමන් දරන ධර්මයේ අර්ථය විශේෂයෙන් පරීක්ෂා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු අර අනුන්ගේ දෙයක් රකින්නවා වගේ ඒක තමන් ගාව තියාගෙන ඉන්නවා. යයන් පුද්ගලෝ දතානං ධම්මානං අත්තං න උපපරික්ඛති. යම් පුද්ගලයෙක් තමන් දරන ධර්මයේහි අර්ථය විශේෂයෙන් පරීක්ෂා කරන්නේ නැද්ද? ඒවංසෝ තේනංගේන ගාරහ්‍යෝ. මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුතුයි. යායම් පුද්ගලෝ දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. යම් පුද්ගලයෙක් මෙහි තමන් විසින් දරන ධර්මයේහි අර්ථය විශේෂයෙන් පරීක්ෂා කරනවාද? ඒවංසෝ තේනංගේන පාසංසෝ. මෙසේ ඔහු ඒ අංගයෙන් ප්‍රශංසා කළ යුතුයි. එතකොට මේ අර්ථය පරීක්ෂා කරන පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒතකොට මෙතන සඳහන් වෙන්නේ සෝතාන සූත්‍රයේ දිට්ඨියා සුප්පටිවිද්ද කියන පියවර. දැන් මේ හැම සූත්‍රයක්ම එකිනෙකාට මනාකොට ගැලපෙන හැටි බලාගත්ත හැකි. අපිට විමසිල්ලෙන් බැලුවාම ද්වේ පුද්ගලා දතානං ධම්මානං අත්තං උපපරික්ඛಂತಿ. පුද්ගලෝ දෙදෙනෙක් තමන් දරන ධර්මයේහි අර්ථය විශේෂයෙන් පරීක්ෂා කරත්. ඒකෝ අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ. කෙනෙක් අර්ථය සලකා, ධර්මය සලකා අවබෝධ කරගෙන ධම්මානු ධර්මයට පිළිපදිනවා. ඒ කියන්නේ තමාගේ ජීවිතය වෙනස් කරගන්නවා. දැන් අර්ථය කියලා කිව්වහම අට කතාව. ඒ අට කතාව කියනකින් තමයි මේ ධර්මතාවය තේරුම් ගන්න. මේ ධම්මමඤ්ඤාය කියලා කියන්නේ ඒ ධර්මය තමාට කොයි විදිහට අදාළ වෙනවද, තමාට මොන මොන විදිහට අදාළ වෙනවද කියලා අවබෝධ කරගන්නවා. තමාගේ හිතවතුන්ට, තමාගේ ඥාතීන්ට කොයි විදිහට අදාළ වෙනවද කියලා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන විතරක් නවතින්නේ නැහැ. තමන් තමන්ගේ ජීවිතයේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඔහු එය ක්‍රියාත්මක කරනවා තමන්ගේ ජීවිතය නිවැරදි කිරීම සඳහා. පුණ්‍ය කර්ම වලින් කියනවා නම් දිට්ඨිජු කම්ම 10 වෙනි පුණ්‍ය කර්මය. දෘෂ්ටිය ඍජු කර ගැනීම. එතකොට ආර්ථය ධර්මය අවබෝධ කරගන්නවා. තමාව නිවැරදි කරගන්නවා. ඒ කියන්නේ තමන් කලින් හිතන් හිටි සංකල්පයක් වැරදි නම් භාගතුන් වහන්සේගේ දේශනාවට අනුව භාගතුන් වහන්සේගේ දේශනාව බාර ගන්නවා තමන්ගේ දැනුම අතහැරලා. මේ පුණ්‍ය කර්ම වලින් කරන්න තියෙන හොඳම පුණ්‍ය කර්ම 10 වෙනි පුණ්‍ය කර්ම. දිට්ඨිජු කම්මය. මේ කාරණේ ඉතාම අමාරුයි කියලා සඳහන් වෙනවා. දුක්කර කියලා සූත්‍රයක් තියෙනවා. දුක්කර සූත්‍රය. ඒ දුක්කර සූත්‍රයේ කියන්නේ සාරිපුත්තන් වහන්සේගෙන් ඇවිල්ලා තර භික්ෂුන් වහන්සේ නමක් අහනවා. ඉතින්වත් සාරිපුත්තන් වහන්ස මේ ධර්ම විනයේ තියෙන අමාරුම දේ මොකද්ද? සාරිපුත්තන් වහන්සේ කියනවා අවත්නි මේ ශාසනේ පැවිද්ද අති දුෂ්කරයි. ඒ කියන්නේ බණ අහන්නත් පුළුවන්, සම්කිසි ශ්‍රද්ධාවකට එන්නත් පුළුවන්, යම්කිසි සීලයකට එන්නත් පුළුවන්. නමුත් තමන්ට තියෙන සියලු දේ අතහරින්න හරි අමාරුයි. පබ්බජ්ජාකෝ ආවසෝ විමස්මින් ධම්ම විනී දුක්ඛරා. ඊට පස්සේ අහනවා පැවිදි වෙච්ච පුද්ගලයාට මොකද්ද දුෂ්කර? පබ්බජිතේන පණ ආවසෝ කින් දුක්ඛරಂತಿ. පබ්බජිතේන කෝ ආවසෝ අභිරති දුක්ඛරා. අවත්නි පැවිද්දට ඇල්මෙන් ඒ පැවිද්ද ගත කරන්න අමාරුයි. මොනවද අමාරු? උදින්ම නැගිටින්න අමාරුයි. සතුටින් නැගිටින්න අමාරුයි. සතුටින් තියෙන වත්පිළිවෙත් කරන්න අමාරුයි. වැරද්දක් වුණාම හෝ නොවුණාම හෝ ඒ අහන බැනුම සතුටින් අහන්න අමාරුයි. සතුටින් සිල්පද රකින්න අමාරුයි. සතුටින් අල්ප වූ ආහාරයකින් යැපෙන්න අමාරුයි. ඒ වගේ හැම දෙයක්ම මේ පැවිද්ද පිළිබඳ දුෂ්කරයි. ඇල්මෙන් කරන්න කරන්න නෙමෙයි, ඇල්මෙන් කරන එක අති දුෂ්කරයි. ඒ නිසා පැවිදි වෙන එක දුෂ්කරයි මේ ශාසනේ, මේ ධර්ම විනයේ. නමුත් ඊටත් වඩා දුෂ්කරයි ඇල්මෙන් ඒ පැවිද්ද ගත කරන්න. කොයිතරම් වැඩ තියෙනවද ඉගෙන ගන්න තියෙනවා, පාඩම් කරන්න තියෙනවා. ඒ හැම දෙයක්ම නිරෝගීව ඉන්නකොට විතරක් නෙමෙයිනේ අපිට කරන්න වෙලා තියෙන්නේ. ලෙඩ වුණාමත් කරන්න ඕනේ, ප්‍රශ්න තියෙනකොටත් කරන්න ඕනේ, බැනුම් අහද්දිත් කරන්න ඕනේ, හොඳ වාතාවරණයක් තියෙද්දිත් කරන්න ඕනේ. ඉතින් එහෙම තියෙද්දි මේ හැම අවස්ථාවකම ඇල්මෙන් ඉන්න හරිම අමාරුයි. අභිරතේන පණාවසෝ කිං දුක් කරන්ති. හරි, කවුරු හරි ඇල්මෙන් මේ පැවිද්ද ගත කරනවා කිව්වොත් අන්නේ ඇල්මෙන් පැවිද්ද ගත කරන පුද්ගලයාට මොකද්ද දුෂ්කර? අභිරතේන කෝ ආවසෝ ධම්මානුධම්ම පටිපති දුක්කරා. භික්ෂූනි, ඇල්මෙන් වාසය කරන පුද්ගලයාට ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න එහෙම් පිටිම පැය 24ම ධර්මයට අනුවම ඉන්න අමාරුයි. ඒ කියන්නේ භාගතුන් වහන්සේ කියනවා සබ්බ පාපස අකරණ කුසලස්ස උපසම්පදා කියලා. මේ කාරණා දෙක කරන්න හරි මම අමාරුයි. මොකද සියලු පව් නොකර ඉන්න අපිට හිතෙනවානේ මේ රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ මේ පව් කරන එක නැවැත්වේ. හැම වෙලේම එහෙම හිතන්න එපා. මේ ලෝකයේ උසස් පුද්ගලයෝ ඉන්නවා, අපිට හිතා ගන්නත් බැරි තරම් උසස්. උසස්ම පුද්ගලයා තමයි අපේ භාගතුන් වහන්සේ. අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ භාගතුන් වහන්සේට මාරයක් ඉන්නවා, සතියකින් සක්‍රුවන පහළ වෙනවා, සක්විති රාජ්‍ය පහළ වෙනවා කියලා කිව්වහම සිද්ධාර්ථ කුමාරයා ඒ වෙලාවේ කියනවා අලුයිමලු කෙළඹිනක්සේ මේ සක්විති රාජ්‍ය අතහරිනවා. බුදුව මේ ලෝකය වෙනස් කරනවා, නැත්තම් මේ ලෝකය හොලවනවා කියලා කියනවා. ඒ වෙලේ මාරයා හිතාගත්තා රාග සිතුවිල්ලක් හරි මෝහ සිතුවිල්ලක් හරි ද්වේෂ සිතුවිල්ලක් හරි මොනවා හරි අකුසල සිතුවිල්ලක් ඇති වුණොත් මං අන්න එතනින් අල්ල ගන්නවා කියලා. ඕක හොඳ උපමාවක් තියෙනවා සංයුත්ත නිකායේ කුම්මෝපම සූත්‍රය කියලා. ඉබ්බෙක් ගොදුරු හොයාගෙන යනකොට හරියක් කිනවලු අල්ලන්න ආවහම ඉබ්බා තමන්ගේ අවයව හිසයි අත් දෙකයි පය දෙකයි අකුල ගන්නවලු. හරිය වටේට කරගෙනවලු. හිස දැම්මොත් හිසෙන් අල්ලනවා, දකුණු අත දැම්මොත් දකුණින් අල්ලනවා, දකුණු කකුල දැම්මොත් දකුණු කකුලෙන් අල්ලනවා කියලා, වම් කකුල දැම්මොත් වම් කකුලෙන් අල්ල ගන්නවා කියලා කරකිනවලු. මේ කරකෙද්දි කරකෙද්දි ඒ ඉබ්බා නැත්තං ඒ කැස්බාව එළියට දාන්නෙම නැහැ අණ්ඩක්වත්. ඒ වගේ මාරයා ඉන්නවා පිය ඇහෙන් පුළුවන්ුනොත් ඇහෙන් අල්ලනවා, කනෙන් පුළුවන්ුනොත් කනෙන් අල්ලනවා කියලා. කොහෙන්ද අකුසල සිතිවිල්ල එන්නේ? අන්න එතනින් අපි අල්ල ගන්නවා කියලා. මේ ත්‍රිපිටකේ පුරාම මේ සම්බන්ධ දේවල් තියෙනවා. එතනදී අපේ බෝසතාණන් වහන්සේ පිටිපස්සෙන් අවුරුදු 6ක් මාරයා ගමන් කරාලු. එක සිතුවිල්ලක් දැනගන්න බැරි වුණා ලකුසල සිතුවිල්ල. ඒ තරම් වීරයක් භාගතුන් වහන්සේට තිබිලා තියෙන බෝසත්කම කතාවක් විසුද්ධි මාර්ගයේ තියෙනවා. තරා භික්ෂුන් වහන්සේ නමක් මරණාසන්න කාලේ රැස් වෙනවලු ජනතාව. රහතන් වහන්සේ කෙනෙක් පිරිනමම් පානවා කියන. ඒ දවස්වල සාමාන්‍යයෙන් ලොකු හාමුදුරු නමක් මරණයට පත් වෙනවන් ආසන්න වෙනකොට අනිත් භික්ෂුන් වහන්සේ ඇවිල්ලා අහනවලු, ස්වාමීනි මේ පැවිදිලා ලබාගත් උත්තරී මනුස්ස ධර්මයක් තියෙනවද? ඒකනේ දසධම්ම සූත්‍රයේත් නිතර කල්පනා කරන්න කියලා කියලා තියෙන මරණාසන්න කාලේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොන හරි අධිගමනය කරන ලද විශේෂ ඥාන දර්ශනයක් තියෙනවද කියලා මට ලැජ්ජ නොවෙන්න මංගා මොනවද තියෙන්නේ කියලා හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ කියලා. ඒ වගේ අහනවලු. ඇහුවාම කියනවලු ඇවත්නි මට අධිගතයක් නැහැ. මම මෛත්‍රී භාගතුන් වහන්සේ හැම වෙන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. ස්වාමීනි ලොකු ප්‍රශ්නයක්. මොකද ජනතාව රැස් වෙලා ඉන්නවා රහතන් වහන්සේ නම පිරිනම් පායි කියලා. අපි උන්ට මොනවද කියන්නේ කියලා කිව්වාම ලොකු අඳුරු කිව්වල ඇවත්නි මාව මගේ ඇඟෙන් ඔසවල ඉඳවන්න පුළුවන්ද කියලා. එහෙම කිව්වහම මේ තරුණ භික්ෂුන් වහන්සේලා ඒ හාමුදුරුවන්ව ඔසවල ඉඳවලා තියෙනවා ඇඳේ. ඉඳවත්තට පස්සේ කිව්වලු ඇවත්ති මට පොඩි වෙලාවක් දෙන්න තනියම ඉන්න කියලා. එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා දොරගාවට ගිහිල්ලා ඒ කුටිය දොර වැහුවලු. දොර වහනකොට ඒ හාමුදුරු කතා කරාලු. ඇවත්ති පොඩ්ඩක් එන්න කියලා. ඇයි ස්වාමීනි කියලා ඇහුවාම කිව්වලු ඇවත්ති දැන් හරි කිව්වලු. කිව්වලු ස්වාමීනි මරණාසන්න කාලේ අති දුෂ්කරයක් කළේ. එතකොට රහතන් වහන්සේ ප්‍රකාශයක් කරනවා ඇවත්නි ඒකේ තරම් දුෂ්කරයක් නෙවෙයි. මං දුෂ්කරයක් කියන්න මං යම් දවසක පැවිදි වුණාද එදා ඉඳලා ඒ මොහොතේ ඉඳලා අද වෙනකන් සිහියකින් ප්‍රඥාවකින් තොරව කරපු ක්‍රියාවක් මතක නැහැ කිව්වලු මට. මේ ආකාරය තමයි මේ ශාසනය. ඒ විදිහට මේ ශාසනය දකින්න පුළුවන් නම් හැල්මෙන් ගත කරන්නත් පුළුවන්. එතකොට ධම්මානුදම් ප්‍රතිපදාවට එන්නත් පුළුවන්. ඒ හොඳ ස්වාමීන් වහන්සේලා ආදර්ශයට ගත්තාම ගිහි පැවිදි කාට වුණත් නිවන කියන එක ඒ තරම් දුර වෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් මේ ධම්මානුදම් ප්‍රතිපදාවට එන්න. ඒ කියන්නේ ඇල්මෙන් ගත කරන්නත් ඕනේ භාගතුන් වහන්සේ වදාළ පරිදිම තමන්ගේ සියලු කටයුතු ඒ අනුව හැඩගස්ස ගන්නත් ඕනේ. ඒක තමයි ඇල්මෙන් පැවිද්ද ගත කරන භික්ෂුන් වහන්සේට තියෙන දුෂ්කරම කාරණාව. මේ භික්ෂුන් වහන්සේ නැවත අහනවා කීව චිරං පනාවසෝ ධම්මානුදම්ම පටිපන්නෝ භික්ඛු වරහං අස්සා. පින්වත් සාරිපුත්තන් වහන්ස කොච්චර කල් ගත වෙනවද මේ ධම්මානුදම්ම ප්‍රතිපදාවට යෙදුන භික්ෂුවට රහත් වෙන්න? නොචිරං ආවසෝ. වෙලාවක් ගත වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ මට කතාවේ කියනවා උදේ කමඨහන දුන්නාම හවසට රහත් වෙනවා. හවස කමඨහන දුන්නොත් පහෝදා උදේට රහත් වෙනවා කියලා. ඒ කියන්නේ පාතෝ අනුසිට්ඨෝ සායම් විශේෂ මදිගමිස්සති. උදේම අනුශාසනා කළොත් අනුශාසනාව ලැබුණොත් හවස වෙනකොට අධිගමය ලැබෙනවා. සායම් අනුසිට්ඨෝ පාතෝ විශේෂ අධිගමිස්සති. ඒ කියන්නේ හවස කමඨහන දුන්නොත් හික්මෙව්වොත් පහෝදා උදේ වෙනකොට අරහත් වේ ලැබිලා. මෙසේ තමා උත්සාහ කරමින් වෑයම් කරමින් වෙලාවක් ගත වෙන්නේ නැතුව බොහොම ඉක්මනින් රහත් වෙනවා කියලා මේ අට කතාවේ කියලා තියෙනවා. මෙන්න මේක තමයි මේ ධම්මානුධම්ම ප්‍රතිපදා පිළිබඳ තියෙන කරුණු වලින් ඉඳක්ම සඳහන් කළේ. මේ එක පුද්ගලයෙක් අර්ථය ධර්මය දැනගෙන ධර්මානුධම්ම ප්‍රතිපදාවට එනවා. තව පුද්ගලයෙක් අර්ථය ධර්මය දැනගෙන තමන්ට පාඩම් වුණාට ධර්මයේ දරුවට අර්ථය ධර්මයේ දැනගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්නේ නැහැ. මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙතන කියලා නැහැ අර්ථය ධර්මයේ දැනගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්නේ නැති කෙනෙක් ගැන කියලා නැහැ. ඒ කියන්නේ අර්ථය ධර්මයේ දන්නවා නම් අනිවාර්යෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනවා. නැත්නම් අර්ථය දන්නෙත් නැහැ ධර්මයේ දන්නෙත් නැහැ ප්‍රතිපදාවට එන්නෙත් නැහැ. මොකද හරියට අවබෝධ වුණාම දැන් මුලින් සමහර දෙනක භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ හිසගිනි ගත්ත පුද්ගලයේ හිසගිනි නිවනවා වගේ මේ සසරින් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ උදාහරණයම තේරුම් ගන්න ඕනේ. හිසගිනි ගත්තාම අපි මේක නිවන්න කල් දාන්නේ නැහැ. අනිත් කාරණේ පොඩ්ඩක් නිවලා නවත්තන්නේ නැහැ. ඒ වෙලෙම පටන් ගන්නවා එක දිගටම කරගෙන යනවා ඉවරණකම්ම කරනවා. නිවන කාරණා. බාගතුන් වහන්සේ එතන දේශනා කරන්න එක හිසගිනි ගත්ත පුද්ගලෙක් හිසගිනි නිවනවා වගේ සසරින් මිදෙන්න උත්සාහ කරන්න කියලා. සමහර දෙනෙක් බාගතුන් වහන්සේ දේශනා කරනවා හිසගිනි ගත්ත පුද්ගලෙක් ඒ හිසගිනි නිවන්නේ නැතුව සසරින් මිදෙන්න උත්සාහ කරනවා කියලා. මේ අර්ථය ධර්මයේ හරියටම වැටුණාම අපිට සසරින් මිදෙන වෙලාව ඒ වෙලාවම වෙනවා. දැම්ම ඕනේ කියලා හිතෙනවා. සසර බිය ඇති වුණාම හරියට. ඒ කියන්නේ සසරේ නරක පැත්ත හරියට දැනගත් ප්‍රඥාවෙන් වැටුණොත් දැන් අපි ඉන්න ස්වභාවය අපි දිහාම බලලා බැලුවාම අපිට තේරුම් ගත්ත හැකි අපිට සසර බිය කොයිතරම් තියෙනවද. එතකොට අනික් අයට සාපේක්ෂව මේ පිටකයේ සඳහන් කරලා තියෙන උතුම් ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව අපිට කොයිතරම් තියෙනවද කියලා තමන්ට තමන්ව මැනගත්ත හැකි. එතකොට අර අත්තඤ්ඤෝ කියන තැනට ආව හැකි. තමන්ට කොච්චර ශ්‍රද්ධාව තව තියෙන්න ඕනද? රහතන් වහන්සේලා තමයි සසඳන්න ඕනේ. තමන්ට කොච්චර ශ්‍රද්ධාව තියෙනවද? සීලය තියෙනවද? තමන් කොච්චර බණ අහලා තියෙනවද? රහතන් වහන්සේලා රහත් වුණාට පස්සෙත් බණ අහන එක නවත්තන්නේ නැහැ කියලා කියලා තියෙනවා. පිරිනුවන් පානකම බණ අහන්න කැමතිද? මොකද ඒ ඉහාත්මයේ ලබන සපයක් හැටියට සලකනවා කියලා කියලා තියෙනවා. ධර්මීය සීල. තමන්ට කොයිතරම් ශ්‍රුතයක් තියෙනවද? කොයිතරම් බණ අහලා තියෙනවද? තමන් කොයිතරම් දන් දෙනවද? සමහරලාට සමහර පුද්ගලයේ හිතනවා ගිහියෝ තමයි දන් දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා දන් දෙන්න ඕනේ නැහැ. භාගතුන් වහන්සේ කොතනකවත් දාන පාරමිතාව අතාරින්න කියලා නැහැ. ඒතර භාගතුන් වහන්සේ දාන පාරමිතාවෙන් පටන් ගන්න තියෙන්නේ. භාගතුන් වහන්සේ සමතිස් පාරමී පුරලා දාන පාරමිතාවෙන් ඉවර කරලා තියෙන්නේ. දසන්තරාතුරාවේ කොයිතරම් සංකීර්ණ ලෙස දන් දීලා තියෙනවද? පොළොව කම්පා වෙන්න දන් දීලා තියෙනවා. සමහර අද කාලේ ඉන්න භාවනා කරන කෙනෙක් අපි භාවනා කරනවා අපි දන් දෙන්නේ නැහැ කියලා තමයි තීරණය කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියාව දේශනා කරද්දී මේ දස පුණ්‍ය ක්‍රියාවෙන් මේ කොටස විතරක් මේ පුද්ගලයා කරන්න ඕනේ, මේ කොටස විතරක් මේ පුද්ගලයා කරන්න ඕනේ කියලා නිර්දේශයක් කරලා නැහැ. හැමෝටම දස පුණ්‍ය ක්‍රියාවම කරන්න වෙලා තියෙනවා. දස පුණ්‍ය ක්‍රියාවම කරනවා නම් දස පාරමිතා ඉක්මනට වැඩෙනවා. දස පාරමිතා වැඩෙන දානය අතාරින්න බෑ. දානය මුලින්ම තියෙනවා. ඒ නිසා තමන් පිළිබඳ තමන්ට කොයිතරම් ත්‍යාගයක් තියෙනවද කියලා තමන් අඳුරගන්න ඕනේ. තමන්ට කොයිතරම් ප්‍රඥාවක් වැටහීමක් තියෙනවද කියලා ප්‍රඥාව පටිභානි අඳුරගන්න ඕනේ. ඒ විදිහට තමන් මේ දේ කරන්න පුළුවන් වෙන්නේ මේ ශාසනයේ ඉන්න උසස්ම භික්ෂූන් වහන්සේලා දිහා බැලුවා. මේ කතාවස්ස අපිට දීලා තියෙන්නේ ඒ සඳහා. මෙන්න මේ කාරණේදී යම් පුද්ගලයා අර්ථය ධර්මයේ දැනගෙන ධර්මානුධම්මයේ ප්‍රතිපදාවට එන්නේ නැත්නම් ඒ අංගයෙන් ඔහුට ගැරහිය යුතුයි. යම් පුද්ගලයා අර්ථය ධර්මයේ දැනගෙන ධර්මානුධම්ම ප්‍රතිපදාවට එනවා නම් ඒ අංගයෙන් ඔහු ප්‍රශංසා කළ යුතුයි. මෙන්න මෙතන මේ අරහත්වයෙන් ප්‍රකාශ කරනවා කියන එක තමයි අපේ වැටහීම. මොකද කියලා තියෙන ධර්මානුධම්ම ප්‍රතිපදාවට ආවහම වෙලාවක් ගත වෙන්නේ නැතුව අරහත්ය ලැබෙනවා. ඉන්පසුව තියෙන්නේ ඒ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවලු ධර්මානුධර්මයට පිළිපදලා ඉන්න, අර්ථය ධර්මයේ දැනගෙන ධර්මානුධර්මයට පිළිපදලා ඉන්න. ද්වේ පුද්ගලා අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධර්මානුධම්ම පටිපන්න. පුද්ගලයෝ දෙදෙනෙක් අර්ථය ධර්මයේ දැනගෙන ධම්මානුධර්මයට පිළිපදිනවා. ඒකෝ අත්ථහිතාය පටිපන්නෝ නො පරහිතාය. කෙනෙක් තමන්ට හිතවත් බව පිණිස, ආත්මార్థය පිණිස පිළිපදිනවා, පරාර්ථය පිණිස නෙමෙයි. ඒකෝ අත්ථහිතාය ච පටිපන්නෝ පරහිතාය ච. කෙනෙක් තමන්ට හිතවත් බව පිණිසත්, අනුන්ට හිතවත් බව පිණිසත් පිළිපදිනවා. මෙතන කියලා නෑ එක්කෙනෙක් පරාර්ථය විතරක් කරනවා කියලා කෙනෙක් සඳහන් කළා නෑ. ඒ නිසා හැම වෙලෙම පරාර්ථය ආත්මార్థය දෙකම එකටම සලසගන්න කියන එක තමයි භාගතුන් වහන්සේගේ දේශනාව. යම් පුද්ගලයෙක් තමාට හිතවත් පිලිස පිළිපදලා ඉන්නවා නම් අනුන්ට හිතවත් බව පිණිස පිළිපදින් නැත්තම් ඔහුට ඒ අංගයෙන් ගැරහිය යුතුයි. යම් පුද්ගලයෙක් තමාටත් අනුන්ටත් හිතවත් බව පිණිස පිළිපදලා ඉන්නවා නම් ඒ අංගයෙන් ඔහුට ප්‍රශංසා කළ යුතුයි. දැන් මේ කාරණාව රහතන් වහන්සේ දක්වාම නිහිල්ලා තියෙනවා. රහත් උනත් ඒ රහතන් වහන්සේ අන් අයට අනුකම්පා කරන්නේ නැත්තම් ඒ අංගේ රහතන් වහන්සේට ගරහන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. රතුනි සූත්‍රයේම සඳහන් කරන්නේ භාගතුන් වහන්සේ අහන්නේ දස කතා වස්තුන්ට තමා පැමිණිලා දස කතා වස්තුන් වල ಗುಣ අන් අයට දේශනා කරලා ඒ අයව උනන්දු කරලා ඒ අයවත් ඒ දස කතා වස්තුන්ට ගන්නෙ කවුද? එහෙම නැත්තම් තනියෙන් අරහත්ත්වය ලැබුවේ කවුද කියලා භාගතුන් වහන්සේ අහන්නේ නැහැ. එතන අට කතාවේ තියෙනවා බක්කුල හාමුදුරුව වගේ හාමුදුරු නමක් ගැන බුදුහාමුදුරුව අහන්නේ නැහැ කියලා. මොකද බක්කුල හාමුදුරුව ගිහි ගිය අවුරුදු 80ක් වැඩ ඉඳලා අවුරුදු 80ක් පැවිද්දේ උපසම්පදා වෙලා වැඩ ඉන්නේ. නමුත් එකම එක්කෙනෙකුටවත් බණ කියන්නේ නැහැ. එකම පුද්ගලයෙක්වත් මහාන කරවන්නේ නැහැ. එතන රතවිනි සූත්‍රට කතාව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා බක්කුල හාමුදුරුවන් අහන්නේ. නමුත් සාරිපුත්තන් වහන්සේ, මහා මොග්ගල්ලාණන් වහන්සේ යම් තැනක භාගතුන් වහන්සේ සඳහන් කරනවා යම් ප්‍රදේශයක සාරිපුත්ත මොග්ගල්ලාණන් ඉන්නවද මම ඒ දේශ බලන්නේ. ඒ මොකද භාගතුන් වහන්සේට බලන්න අවශ්‍ය නැති තරම් ඒ ප්‍රදේශය ආවරණය කර. එතකොට මෙතන විශේෂයෙන් මන්තානිපුත්ත පුණ්ණහාමුදුරන් අහනවා. මොකද මන්තානිපුත්ත පුණ්ණහාමුදුරෝ භික්ෂුන් වහන්සේලා 500ක් මහාන කරවල ඒ 500 දෙනාගේ අරහත්ත්වය පිණිස උනන්දු කරවන. උනන්දු කළ අරහත්ත්වය ලැබිලා එතෙන්ට වැඩම කරලා ඉන්නේ. ඒ වගේ මහා කාශ්‍යප හාමුදුරුව, ආනන්ද හාමුදුරුව ඒ වගේ හාමුදුරුව ගැන අහනවා. මොකද එවැනි භික්ෂූන් නිසා තමයි මේ ශාසනය පවතින්නේ කියලා එතන සඳහන් කරලා තියෙනවා. නැතුව තනියම අරහත්ත්වය ලැබලා කැලෑවකට වෙලා තනියෙන් විවේකයෙන් වාසය කරන හාමුදුරුවමක් නිසා නෙමෙයි මේ ශාසනය පවතින්නේ. තමන්ගේ හිතවත් බව පිණිසත්, අනුන්ට හිතවත් බව පිණිසත්, තමන්ට සහ අනුන්ට දෙපිරිසටම හිතවත් බව පිණිස පිළිපදින රහතන් වහන්සේලාගෙන් නැත්නම් ස්වාමීන් වහන්සේලාගෙන් තමයි මේ ශාසනය පවතින්නේ කියලා එතන සඳහන් කරනවා. මෙතන සඳහන් කරන්නේ යම් පුද්ගලයෙක් අනුන්ට හිතවත් නැත්නම් තමන්ට විතරනම් හිතවත් ඒ අංගයෙන් ඔහුට ගරහන්න පුළුවන්. නැත්නම් යම් පුද්ගලයෙක් තමන්ට අනුන්ට ඒ දෙපිරිසටම හිතවත් බව පිණිස පිළිපදිනවා නම් ඒ අංගයෙන් ඔහුට ප්‍රශංසා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේ භික්ෂුන් වහන්සේ මේ පුද්ගලයෝ උසස් පහත් වෙන බව මනාකොට දැනගන්න. මෙන්න මෙසේ දන්නවා නම් ඒ භික්ෂුවට පුද්ගල පරෝවරඤ්ඤු යනුවෙන් කිය හැකියි. ඉමේහි කෝ භික්කවේ සත්තහි සද්ධම්මේ සමන්නාගතෝ. මේ භික්ෂූනි සතක් වූ සද්ධර්මයන්ගින් සමන්විත වූ භික්ෂුව, ආහුනෙයෝ හෝති පාහුනෙයෝ අන්‍ය ලෝකවලදී වෙන ජීවිතවලදී ප්‍රතිඵල ලැබීම පිණිස දෙන දානය පිළිගන්න සුදුසුයි. අමුත්තන්ට පිළිවෙල කරපු ඕනෑම පූජාවක් පිළිගැනීමට සුදුසුයි. තමන් බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට වීම පිණිස කරන පූජාව පිළිගැනීමට සුදුසුයි. අත් දෙක එකතු කර වැඳීමට, දොහොත් මුදුන් තබා වැඳීමට සුදුසුයි. ලෝකයාට අති උතුම් වූ පුණ්‍යක්ෂේත්‍රයක් වීමට සුදුසුයි. ධම්මඤ්ඤු සූත්‍රය. සාධු සාධු සාධු.